දැයි ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි නිසරණෝනේ පවත්වන 249 වන භාවනා වැඩසටහනේ 3 වන ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා එහෙමනම් ලැබිලා තියෙනවද තියෙනවා හොඳයි ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙනවා එහෙමනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දවසට කමඨහන් වාර්තා 8කුත් Zoom එකේ ප්‍රශ්න 7කුත් ලැබිලා තියෙනවා ප්‍රථමයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඒ භික්ෂුණීන් වහන්සේට අවස්ථාව ලබා දෙනවා.
හොඳයි.
My reverential salutations to you, Venerable Sir. In the Paryanka Bhavana today, I experienced a very unusual phenomenon. When I sat down for it, I wish to report the matter to receive guidance as to whether what I did was correct or not. Almost immediately after I sat down to do the Anapanasati meditation, I saw a kind of torchlight circling and coming towards me. It came from the corner of my right eye. It came in front. And went and came directly at me. I waited to see what would happen. It became a soft glow of light that surrounded me. Then it became dark again, like before the torchlight came circling towards me. Yet I kept my attention riveted on the dark space before my mental eye. There was an explosion of light like what one would see when one is witnessing fireworks in the night, but of course in total silence. Then there was a lightless tunnel that beckoned me on and on and on, moving faster and faster and further away. Yet I kept my attention on this tunnel. I was eager to see where it would lead me. Then the torch came again and the soft glow of light enveloped me. And all this was repeated in various ways. Time and again it went on repeating itself. This kind of thing went on and on in different ways till I became tired of it. When I opened my eyes, it was exactly 9:30 a.m. and I had been fully concentrated on this for 1 hour, more than 1 hour. So should I have reverted to the anapana and left all these things alone? Or
yeah, I mean, different things are there. Now, basically, when you are going through anapanasati, so this sort of light can happen. So this is what we typically call as anapanasati nimitta, the sign of concentration. So once the sign of concentration happens, we even unknowingly we start to look at it. So once we start to look at it, we basically forgets the breathing. I mean, we drops the breathing object, but this new light becomes our nimitta. This light becomes our primary object. So we simply observing it. So it is so glow, as you mentioned, kind of glowing effect is there, kind of say fairly bright, and so maybe we are looking at it. So at a given moment we start to absorb to it. So then it is very much like a tunnel, we are going inside it, we are being like sucked in, we are being absorbed to that light. So this is how we call as a appana samadhi, in the sense some sort of nimitta is there, sign is there, it is very, say, we can say beautiful, wonderful, and we start to look at it and we become one with it, kind of a oneness. So we simply get absorbed to it. It's a kind of a tunnel like thing, and we start going inside it, and ultimately we become one with it. It's a matter of simply enjoying it at that time. So nothing to worry. I mean, basically we don't need to be afraid, we don't need to be worried, simply we can be there. So this is what actually we discussed during the very first day in the sermon, where Buddha mentioned that there is a way of concentration. As we develop such concentration, we can enjoy. We can have a really present abiding. So maybe you have experienced it.
Yes, I think so.
Yeah.
Yes.
So basically, I mean, you can be there for a long time and you can experience it. So that indicates now fairly the concentration has grown. So you have a fairly good concentration now. And how is the, I mean, the walking meditation?
I was coming to that.
Sir, I go
under cement now, on the tiles, because I have these calluses on the foot.
Correct.
And I can't go on the rugs.
Right.
On gravel ground. So I did the walking meditation on the tiles.
Right.
And as I was walking, I experienced extreme softness. Softness compared to the rough rug. Very soft and silky.
Yeah.
The tiles were. But also I noticed that it was like, you know, going gradually uphill and going down. Maybe that was because not that the floor was uneven, but perhaps my feet, the curvature of my feet made it feel that way. Then I felt that it was very cool, but at certain places it was warm. And then I noticed that I was sort of putting my heel first. And then trying to grasp the floor with my little toes first and then the big toe. And trying to grasp the floor, keep myself from falling. And I felt the hem of my robe touching my ankles. And that was about all that I experienced in the walking meditation.
Yeah. So more and more, if you are able to recognize all these different sensations, that is where we are improving the clear comprehension. Sati sampajanya. Otherwise, what happens is now, since you already have fairly high concentration, the concentration comes through the front instead of mindfulness. So in a way, sometimes it is disadvantageous. So that's why you need to improve more into the walking meditation. And say paying attention to each and every sensation while walking. And similarly, while in the sitting also, if you feel any kind of body sensations, are you feeling any body sensations?
Yes, sir. When I was walking, I felt that my right knee was painful.
Right.
Then I also felt that behind the knee, at the other side of the leg, I felt some strain.
Right.
Then also on top of my feet, I felt a strain.
Right. So if you can, I mean, rather than staying in that deep concentration, if you can come out of it and start to observe these various sensations, that would be more beneficial in terms of the vipassana. Because this observation is the one producing much, contributing more towards the, wisdom. So concentration is all right, that is actually necessary. But simply being in the concentration does not contribute to the wisdom. So therefore, we need to emerge from concentration and then we are paying attention to various sensations available throughout the body. And as much as possible, we are observing. We are keeping our mind quiet, calm, and assume that, as you said, it may be happen in the knee and now we are paying attention to the knee. So then don't allow mind to revert back to the anapanasati. So keep paying attention to this pain available at the knee. So again and again you are inquiring, again and again you are investigating what is really going on at this knee. So that becomes your primary object. So more and more you observe it, more and more information may be available to you because fairly high concentration is also there. Now your mind fairly concentrated to that pain and more information, subtle information available in that pain will be available for you. So that is how we are now, shifting our attention from anapanasati to various other, if there are pains or any kind of feeling, that is also fine. If there are any vibrations, that's also fine. Any kind of an object is fine. So whatever sensations available in the body is now useful to pay attention and to learn from them. So that helps us to give some understanding about, have you heard that the way things as they truly are. Yathabhuta jnana dasana. So more and more we are observing these various phenomena arising and they tell us what they are and how they are behaving. That we need to learn. that we need to observe. So that's what you need to pay more attention. Yeah.
Thank you, sir.
Yeah, hold on. There one, sir.
ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයංක භාවනාව පළමුව මා පට්ටල් වී හොඳට වාඩි වුණා. මම දැන් මෙතන කියා කයට සිත දැම්මා. සුළු වේලාවකින් නාසිකාග්‍රයට සිත යොමු කළා. හුස්ම නොදැනු නිසා සුළු වේලාවකින් පිම්බීම හැකිලිම දිහා බලා සිටින විට එය ප්‍රකට වන්නට විය. නමුත් බොහෝම සියුම් ලෙස පිම්බීම හැකිලිම දැනෙන්නට විය. එයත් පෙනෙනවා, ආපසු නොපෙනී යනවා, ආපසු පෙනී යනවා. ඔය ආකාරයට ටික වේලාවකින් නොදැනී ගියා. කය හිරිවැටි යන බව දැනුණා. සිත තැම්පත් වුණා. කය හිරිවැටුණත් වේදනා නොදැනුනේ. නිින්ද නොගිය බව හොඳටම දනී. කාලය පැය 1යි විනාඩි 50ක කාලයක් ගත වී ඇත. මේ අවස්ථාවට කුමක් කළ යුතුද පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සක්මන නොකර පරයංකයට ගියා. වැරදි ඇතොත් සමා වෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ඒ කියන්නේ උතෙන්දෙත් ඉතින් ඇත්තටම මේ කලින් මෑණියන්ට කියප එකම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට කයේ දැනෙන විවිධාකාර දැනීම් කියන නම පාවිච්චි කරමු. අපිට වේදනාව වෙන්න පුළුවන් ධාතු ලක්ෂණ කියලා අපි කියනවා. ඒක පුළුවන් තරම් හඳුනා ගැනීම තුළ ඒවා වෙන්වෙන් වශයෙන් හොඳට තේරුම් ගැනීම තුළ තමයි අපිට ප්‍රඥාවක් මේ වර්ධනය වෙන්නේ. ඉතින් එතකොට දැන් ආනාපාන සතිය හරහා පිම්බීම හැකිරීම වගේ කර්මස්ථාන හරහා අපි මේ මූලික හිතේ ඒකාග්‍රතාවය හදා ගන්න. ඊට පස්සේ ඔන්න අපි හිතමු කායික වශයෙන් මේ විවිධාකාර දේවල් මතුවෙනවා. එතනට හොඳට අපේ අවධානය යොමු කරමින් අපි ඒව ගැන නිරීක්ෂණය පටන් ගන්නවා. ඒ නිරීක්ෂණය තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතකොට දැන් මේකේ සඳහන් වෙනවා පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන් නොදැනී ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි පොඩ්ඩක් නිෂ්කලංකව ඉන්නවා. හැබැයි හොඳ අවධානයෙන් ඉන්නවා සමස්තයක් වශයෙන් අපේ කයට අවධානය යොමු කරගෙන කොහෙද මොකක් හරි දෙයක් පටන් ගන්න. කම්පන ස්වභාවයක්, චංචල ස්වභාවයක් තද ගතියක් රළු ගතියක් උණුසුමක් සිසිලක් මේ මොකක් හරි වුණත් කමන්නේ වේදනාවක් ඕනම දෙයක්. ඒතර ඒක පටන් ගත්තාම අපි එතෙන්ට අවධානය යොමු කරනවා. යොමු කළා එතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා හොඳට විමසලා බලනවා. ඔන්න විමසා බැලීම තමයි ඊටාම වැදගත්. දැන් බුදුරජාණන් වහන්සේ ඔය බොජ්ජංග ධර්ම ගැන කතා කරද්දී ධම්මවිචේ සම්බොජ්ජංගය ගැන කියන්නේ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති. දැන් මේ තමන්ගේ අස්පනා පිට තියෙන යම් කෙසේ අරමුණ ඒ ධර්මතාව දිහා හොඳට විමසලා බලනවා, සෙවිල්ලෙන් බලනවා, හොඳට ඒ ගැන හාරා උස්සලා බලනවා. ඉතින් අන්නේ මේ හැකියාව හරහා තමයි ධම්මවිචයක් වර්ධනය වෙන්නේ. අපි තුල සති සම්පජඤ්ඤයත් අභිවවා ගිහිලා නැත්නම් සම්පජඤ්ඤය අභිවවා ගිහිලා අපි ක්‍රමානුකූලව ඔන්න තව ටිකක් එහාට යනවා. පඤ්ඤා ඉන්ද්‍රියක් නැත්නම් පඤ්ඤා බලයක් ධම්මවිචේ සම්බොජ්ජංගයක් දක්වා ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඉතින් එතකොට මේ නිරීක්ෂණය තමයි ඇත්තම විපස්සනාදී සෑහලයක් කාලයක් ගත කරලා අපිට කරන්න වෙන්නේ. ඒක නිසා දවස්වල් දෙකක් ඔක් කරා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කළා තියෙන එක හොඳයි. දැන්ලා තියෙන එකත් හොඳයි. ටික වෙලාවක් අපි නිරීක්ෂණය කරගෙන ඉන්න ඕන. එතකොට පිම්බීම් හැපිලින් ටික සමනය වෙන්නපත් වෙනවා. ඊට පස්සේ ආයෙත් බලන්න කය ආයෙ මොනවා හරි පටන් ගන්නවා. ඊට පස්සේ ඒකත් නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න ඒ ටික සමනය වෙන්නපත් වෙනවා. සමහරවිට ඔන්න දැන් හිත බලන්නත් පුළුවන්. ඒකත් බලන්න. තමන්ට තේරෙනවා දැන් හිත දිහා තමන්ගේ හිතේ ස්වභාවය දැන් නිකන් තැම්පත් වෙලා තියෙනවා. තපොඩ හිත විසිරලා තියෙනවා නැත්නම් හිතේම නිකන් සැකයක් මතුවලා තියෙනවා. සැකය කියන එක සැකේ වශයෙන් තේරුම් ගන්න. හිත අහනවා මේ දැන් ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට මොකද්ද කරන්නේ? මේ කරන එක හරිද? නැත්නම් වාර්තාවෘත කොහොමද මේක ලියන්නේ? දැන් මේ හිත කියවනවා. ඉතින් ඒකත් අපි තේරුම් ගන්නවා. මේවත් හිත සිතුවිලි. හිතේ සාමාන්‍යයෙන් තියෙන්නේ හිතන්න මොකක්වත් සිතුවිල්ලක් නැති බොහොම පැහැදිලි බවක්. නමුත් මේ පැහැදිලි බව තුළ ඔන්න දැන් යම්සි සිතුවිල්ලක් පැමිණලා. යම්සි සැකයක් මතුවලා. ඉතින් අන්නේ ඒක අපි හොඳට පිරිසුදු දැක ගන්නවා. ඉතින් අපි ඒක දැකගත්තාම අපි ඒකට අනුග්‍රහ කරන්නේ නැතුව යනවා. නැත්නම් අපි ඒකට වහලෙක් වෙන්නේ නැහැ. එතකොට අන්නේ ආ හිමීට බොඳ වෙලා යනවා. ආයෙත් ඔන්න හිත නිස්කලංකයි. ඔන්න ඔය වගේ අපි මේ කය, වේදනා, සිත ඔස් සියල්ල නිරීක්ෂණය කරන්න අපි තුල ප්‍රඥාවක් වැඩෙනවා. ඒ ප්‍රඥාව මම ඊයේත් මතක් කළා වගේ ඒක මේ පොතෙන් කොපි කරගත්ත ප්‍රඥාවක් නෙමෙයි. අනුන්ගෙන් ගෙනගත්ත ප්‍රඥාවක් නෙමෙයි. අපේම මේ කයසිත හොඳට නිරීක්ෂණය කිරීම හරහා මතුවෙන ප්‍රඥාවක්. ඒක නිකාං අපි අනිච්චං කියලා මැතුරුවා කියලා ඒක ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි හොඳ සංසුම් මනසකින් ඒකාග්‍ර මනසකින් මේ මතුවෙන මේ මොහොතේ මතුවෙන අරමුණු නිරීක්ෂණය හරහා තමයි මේ ප්‍රඥාවක් භවනාමය ප්‍රඥාවක් දිනු වෙන්නේ. ඒකට තමයි අපි වෑයම් කරන්නේ. තිනසා කළා තියෙන විදිය හොඳයි. තව ඔක දිගට කරගෙන යන්න. හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආධුනිකයෙක්මි. සක්මන් භාවනාවේදී දකුණු පාදය වම් පාදය ඔසවනවා තබනවා යයි මෙනෙහි කරමින් පාදය පොළවට පතිත වීම ස්පර්ශය දැනෙන අයුරු නිරීක්ෂණය කරමි. මුල් අවස්ථාවේ බොහෝ සිතුවිලි පැමිණියත් නැවත වම දකුණ යන ලෙසට පාදයේ පොළොව මත පතිතවන අයුරු සිහියට ගනිමි. යම් යම් සිතුවිලි සිතට පැමිණියත් නැවත නැවත වම දකුණ ලෙස මෙනෙහි කරමින් පය දෙකක් පමණ සක්මන් කළෙමි. මෙහිදී ඇස නලියනවා දැනුනි. ඊට පසු එම වේදනාව ඉවසූ අතර ඇස තුල දැඟලීමක් ආ නමුදු එයද ඉවසූ අතර ටික වේලාවකින් බෙල්ලේ කැසිල්ලක් ආ අතර ඉබේම අත ඒ දෙසට ගියා. එය සිහියෙන්ම කැසුවා. ඉදිරියට මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ආනාපාන සතිය මුලින්ම කියලා තින්නේ. මුලකමටහන ද මොකක්ද කියලා
තියෙන්නේ? සක්මනේ.
සක්මනේ විතරයි තියෙන්නේ. එතකොට පරයන්කේ?
පරයන්කේ ලියලා නැහැ.
ලියලා නැද්ද? හොඳයි. ඉතින් පරයන්කේ ගැනත් ලියන්න කරලා තිනව නරක නැහැ. ඒ කියන්නේ තමන්ට පොඩ පොඩ ක්‍රමයේ අහුවෙලා තිනව. ඉතින් එතකොට අපි සක්මනේදී හැබැයි මූලිකත්වයේ දෙන්න, ඒ කියන්නේ මුලදී මම මේ කියන්නේ මුල් අවස්ථාවේ හින්දා ආදුනික කියලා තියෙන නිසා යටිපතුලට ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්න. අනිකුත් දේවල් දැනේවි. හැබැයි අපි පොඩ්ඩක් වැඩියෙන් අවධානය යොමු කරනවා යටිපතුල ප්‍රදේශයට. එතන මොනවාද අපිට දැනගන්න පුළුවන්? එතනට අපි නිකන් හිත ඒකාග්‍ර කිරීමක්. අපි හිතන්න හිත තියෙන හාත්පස විසිරීලා කියලා. අන්නේ හාත්පස විසිරිච්ච හිත ඒ ශක්තිය අපි නිකන් ගොනු කරලා ගන්නවා, ඒකාග්‍ර කරලා ගන්නවා යටිපතුල තියෙන ප්‍රදේශයට. ඒ හරහා ඔන්න අපිට යම්සි ඒකාග්‍රතාවයක් සමාහිත භාවයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි අපි පොඩ්ඩක් මුලදී වෑයම් කරන්නේ. ඒ නිසා වැඩිපුර යතිපතුලේ දැනෙන්නේ මොකද්ද කියලා බලන්න. ඉතින් ලොකු දෙයක් දැනෙන්නේ නැහැ මුලදී. ඒ නිසා කම්මැලි. එතකොට ඉතින් ආයි වෙන තැන් වලට අවධානය යොමු කරනවා. හැබැයි වැඩගත් ටිකක් වැඩි යතිපතුලට වැඩි අවධානයක් යොමු කරලා බලන එක ඒක ඊළඟට පරයන්කෙදිත් ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සක්මනේදී වම දකුණ වශයෙන් මෙනෙහි කිරීමකින් තොරව ඉබේම සක්මන සිදුවේ. පාද තබන විට යටිපතුලට දැනෙන ස්පර්ශ විඳිමින් සතිමත්ම සක්මන් කරමි. ශබ්ද වේදනා සිතුවිලි දැනුණත් ඒවා කරා නොගොස් දිගටම සක්මන් කරමි. පරයංග භාවනාව සක්මනේදී මෙන් නොව පරයංග භාවනාවේදී හුස්මට සිත යොදා සිටින විට පය භාගයක් පමණ ගිය පසු මහා නීරසකමක් එපා වීමක් දැනේ. නැගිටලා යන්නම හිතෙනවා. එවිට මා නැගිට ගොස් නැවත සක්මන් කරනවා. මේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔව් ඕක නම් ඉතින් පොඩ්ඩක් ඉවසගෙන යන්න වෙනවා. ඒ කියන්නේ දැන් එපා වීම කියන එක භාවනාවේදී අනිවාර්යෙන් එනවා. මොකද අපේ හිත පුරුදුලා තියෙන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු හරහා තමයි යා සතුටු වෙන්නේ. ඇහෙන් රූප බලනකොට යාට කම්මැලි කමක් නැහැ. කණෙන් සද්දහනකොට කම්මැලි කමක් නැහැ. නාසයෙන් ගඳ සුවඳ බලනකොට කම්මැලි කමක් නැහැ. දිවෙන් රස බලනකොට කම්මැලි කමක් නැහැ. ඉතින් මොනවා හරි දෙයක් හිත හිතා ඉන්නකොට අතින් එච්චර කම්මැලි කමක් නැහැ. දැන් හැබැයි ඔක්කොම ටික සමනය කරන එකනේ අපි කරන්නේ. වැඩිම යාට හිතන්න දෙන්නේ නැහැ. S2ත් වහගෙන ඉන්නේ. මොකක්වත් එච්චර සද්දයක් ඇත්තෙත් නැහැ. ගඳක් සුවඳක් දැනෙන්නෙත් නැහැ. කටත් වහගෙන දිවට මුකුත් දැනෙන්නෙත් නැහැ. ඉතින් එතකොට හරි කම්මැලි. නේද? අර මේකද්ද තියෙන්නේ? සින්දුවකුත් ඕන නැහැ. සින්දුවක් මතක් කරගන්න පුළුවන් හැබැයි ඕන නැහැ ඉතින්. ඒ වෙලාවට අර පාළුව මොකක්ද එක සින්දුව අපේ ලොකු සානසි කියනවා මේ පාළුව දෙවනත් කළා ඔබ නාඩන් උලලේනෝ කියලා. ඉතින් ඒක මතක් කරගන්න පුළුවන් ඕන නම් හැබැයි ඒක මතක් නොවෙච්ච තරමට වඩා හොඳයි. මොකද ආයෙත් ඉතින් හිත ඇවිස්සෙන එකනේ වෙන්නේ සින්දුව මතක් කළා. ඒ නිසා ඒ මේ මොකද්ද ඒ එන නීරසකම කියන එක කම්මැලිකම කියන එක භවනායේ ප්‍රතිඵලයක්. අපි ඒක පොඩ්ඩක් හඳුනා ගන්න ඕනේ. කියන අපි පුරුදු වෙලා තියෙන හැම තිස්සෙම මේ දැන් බුදුහාඳුරෝග එක එක පැති වලින් පෙන්නවා. දැන් එක උපමාවක් තමයි ඔය මේ යවකලාපී සූත්‍රයේදී දෙන බුදුරජාණන් වහන්සේ කියනවා මේ යව මිටියක් තියෙනවා හතරමං හන්දියක දාලා එක මිනිස්සෙක් එනවා අර පත්තක් අරගෙන. පත්තක් අරගෙන එනවා හොඳටම මේකට තඩි බානවා. එතකොට අර තීච්ච දේවල් උන කුඩු පට්ටම් වෙලා යනවා. ඒ කියන්නේ මේ යවහාල් මිටිය තියෙන යව ටිකක් කැඩිලා බිඳලා යනවා. තවත් එක්කෙනෙක් තවත් දිශාවකින් එනවා අර වගේම පත්තක් අරගෙන. ඒකෙන් හොඳටම තඩි බානවා අරකට. දැන් ඒ හරහත් ඔන්න ඒක තව තවත් හැල්ල බිඳලා යනවා. ඊළඟ තවත් තුන්වෙනි දිශාවකින්, හතරවෙනි දිශාවකින්, පස්වෙනි දිශාවකින්, හයවෙනි දිශාවකින් එනවා. හොඳටම මේකට ගහන එකමයි කරන්නේ. ඉතින් ගහන්න මොකද වෙන්නේ? ඈ කුඩු එනවා. කුඩු පට්ටම් ගලා යනවා ඉතින්. ඊට පස්සේ දැන් හත්වෙනි එක්කෙනෙකුත් එනවලු. හත්වෙනි එක්කෙනුත් එල එයත් ගහනවලු. එයත් තඩි බානවා. දැන් එතකොට මේ දෙන උපමාවේදී මේ හය මුලින් කියන හය කවුරු කියලාද හිතන්නේ? ඉන්ද්‍රයන් හයෙන්. ඉන්ද්‍රයන් හයෙන් අපි ගන්න අරමුණු හරහා හිතට වෙන පීඩාව තමයි බුදුරජාන් වහන්සේ උපමාවකින් පෙන්වන්නේ. ඉතින් අපි එහෙම හිතන්නේ නැහැනේ සාමාන්‍යනේ. අපි හිතන්නේ ඇහෙන් රූප පුළුවන් තරම් බලන්න ඕනේ. ඒක තමයි අපි හරි පොහසත් කියලා හිතන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඒක වෙනත් දෘෂ්ටි කෝණකින් බලන්නේ. මේ ඇහෙන් ගන්න අරමුණු හරහා හිත පීඩාවටපත් වෙනවා. ඉතින් ඒක තමයි අර පත්තකින් ගහන ගැහිල්ල බුදුරජාන් වහන්සේ උපමාවකින් පෙන්වන්නේ. දැන් එතකොට ඇහෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, මනසින් ඒ ගන්න අරමුණු ඔක්කොම හරහා හිත සෑහෙන පීඩාවකට පත්වීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට හතෙන් හත්වෙනි කෙනා ගැන මොකද හිතන්නේ? ඈ හත්වෙනි කෙනෙකුත් පෙන්වන්නේ මතකද කාට හරි? හත්වෙනි කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා මේ මනුස්සයා මෙච්චරත් බැටකාලා නිකන් ඉන්නේ නැහැ, අනාගත භවයක් ගැනත් හිතනවලු. අනාගතය ගැනත් හිත හිතා දැන් මේ වෙච්ච නැති දෙයක් දැන් ඇහෙන් කනෙන් නාසෙන් නම් මේ වර්තමානයේදී සිද්ධ වෙන්නේ. නමුත් හිතින් හදාගත්ත අනාගතයක් ගැන, අනාගත භවයකුත් ගැන හිතලා තවත් පීඩාවටපත් වෙනයි කියලා කියනවා. ඉතින් ඔන්නෝක තමයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් ඔය ටික ඔක්කොම අපි නැවැත්තුවට පස්සේ හරි ඒකාකාරී කියලා තමයි අපි කියන්නේ. හරිම කම්මැලි කියලා තමයි හැබැයි කියන්නේ. ඉතින් එතන අපි බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය ඇති කරගෙන, ශ්‍රද්ධාව ඇති කරගෙන එහෙනම් අපි පොඩ්ඩක් මේ හිත නිවන පැත්තට දැන් පෙළඹෙන්න ඕනේ. ඒ සඳහා පෙළ ගැසෙන්න ඕනේ. අතෝ හිත හැමතිස්සෙම කුප්පන පැත්තටමයි අපි පුළුවන් තරම් මේ කටයුතු කරන්නේ. ඉතින් අද වර්තමාන ලෝකෙ දිහා බැලුවාම ඇහැක් අරගෙන ගියොත් ඉතින් මේකට පුළුවන් තරම් කෙලස් වැක්කිරණ එකනේ වෙන්නේ. ඇහැ හරහා පුළුවන් තරම් ලයිට් දාලා මිනිස්සු නිර්වතින් ඉඳගෙන ඉතින් ඔක්කොම හරහා ඉතින් අපි හිත පුළුවන් තරම් පීඩාවට ලක් කරගන්නවා, දූෂිත කරගන්නවා. කන හරහාත් එහෙමයි, දිව, කය මේ ඔක්කොම හරහා අපි කරන්නේ හිත පුළුවන් තරම් දූෂිත කරගන්න එක. නමුත් අපි භවනාවකදී ඔය සියල්ල පුළුවන් තරම් නවත්තලා ඉන්ද්‍රිය දමනයක් කරගෙන සංවර කරගෙන ඉතින් මේ අතිශය සරල අරමුණක් බලනකොට ඉතින් හරිම ඒකාකාරයෙන් ඉඳ යනවා, ඈනුම් යනවා, කිරා වැටෙනවා. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හොඳයි. ඉතින් ඒ නිසා මම තේරුම් ගන්න මේ මොකද්ද මේ කරන්න කියන එක තේරුම් ගන්න. ඒ නිසා ඒ දැනෙන ඒකාකාරීත්වය කියන එක නැත්තම් ඒ උදාසීනත්වය කියන එක පොඩ්ඩක් හරි මේ මාර්ගයට අවතීර්ණ වෙලා කියන එකට හේතුවක් නැත්නම් ඒකට සාධකයක්. මොකද දැන් තමන්ගේ ඉන්ද්‍රියයන්ගෙන් පැමිණෙන අරමුණු ටිකක් දැන් අඩු වෙලා. හිත ටිකක් දැන් එක්තැන් වෙලා. හිතට එන පීඩා අඩු වෙලා. දැන් මෙතෙක් අපි පීඩා හරහා තමයි මෙයාව උසිගන්නොමින් හිටියේ. මෙයාව මේ නැගිට්ටවගෙන හිටියේ. දැන් මේ පීඩා අඩු වෙලා දැන් එයා නිදාගන්න ටිකක් බරයි. එහෙම නැත්නම් එයා දැන් ඒකාකාරී කියලා එයා අපිට මේ පැමිණිලි කරනවා. ඉතින් අපි එහෙනම් ඒ පැමිණිලි අහන්න නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ එයාට පීඩාවට ලක් නොවි ඔය වගේ බොහොම සංසිඳිච්ච ස්වභාවයෙන් ඉන්න ටිකක් ඉඩ දෙන්න. ඉතින් ඒකට කාලයක් යනවා, මුලදී ටිකක් නිින්දට යනවා. පස්සේ තමයි මේ නිින්ද යන ගතිය අඩු කරගෙන අවදියෙන් ඉන්න පුළුවන් ගතිය හදා ගන්න තියෙන්නේ. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, මා මෙහි පැමිණියේ දෙවැනි වතාවටයි. පළමු වතාවේ කමඨහන් පිරිසිදු කර ගැනීමේදී ස්වාමින් වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව වීරිය වැඩි වෙමි. මේ වන විට පරයන්කයේදීත් සක්මනේදීත් මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී පවා තමා ඉදිරියෙන් තමා දිහා තමාම බලා සිටිනවා බොහෝ විට ප්‍රකට වේ. නාම රූප ධර්ම ගොඩක මහා වේගයක් ඇති වී නැති වී යන අයුරුද ඒවා ක්‍රියාව අනුව හැසිරෙන බවද හොඳින්ම වැටහේ. සිත නැතිව කයෙහි කිසිදු ක්‍රියාවක් නොවන බව වැටහේ. ජීවත් වෙනවා කියන්නේ වෙනස් වී නැති වෙන දෙයක් පවත්වා ගන්නා නිෂ්ඵල මෝඩ වෑයමක් බව දැනෙන විට ලැජ්ජා සිතේ. ලෝකයම මහා කැළඹීමක්, මහා දුකක්ම පමණක් බව තදින්ම වැටහුණි. පරයන්කයට ගිය විට මෙය මනාව සිහිවේ. කලින් තිබූ දේ නැති වී අලුත් දෙයක් සම්බන්ධ වෙන අයුරු පෙනේ. මේවා පවත්වා ගන්න හදන මම කියන්නා සෙව්වෙමි. එයද නිෂ්ඵල විය. සියල්ල නිෂ්ඵල බව වැටහුණි. අතහැරෙන බව දැනේ. දැන් නිරතුරුවම බාහිරෙන් දෙයක් ඇහුණත් දැනුණත් ක්‍රියාවක් සිදු කරත් සිතට දැනෙන්නේ කුමක්ද කියා වරහන් ඇතුලේ ඇලෙනවාද ගැටෙනවාද වරහන් වහලා ඉබේම සීය පිහිටවයි. වෙනස් වී යන නාම රූප ගොඩක් බව නිරතුරුවම සිහිවේ. ස්පර්ශ වී ඉවර වූ මොහොතක පවතිනවා කියා අරගෙන සංස්කාර ගොඩගසමින් සසර දිගුවන බව මනාව වැටහේ. තනිවී නිසොල්මනේ සිටින්නටම සිතේ. ජීවිතේ නිෂ්ඵල මහන්සියක් පමණයි. එය නවතා ගන්න තමාම නැවතිය යුතුයයි හැඟේ. ස්වාමින් වහන්සේ, මේ හැඟෙන දේ ගැන වැරදිනම් නිවැරදි මඟ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට මේ අත්භවයේම නිවනින් සැනසෙන්න හේතු සැලසේවා.
තේරලා තියෙන එක නේද? ඉතින් වැරද්දක් නැහැ. ඔක ඉතින් තව තව තමන්ට හේතු ගැන්වෙන්නයි තියෙන්නේ. ඉතින් ඔකේ පැති විවිධ පැති වලින් ඉතින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. කියන්නේ තමන් අපි හිතමු දහමක් ප්‍රගුණ කරන්න ඒ අල්ලගෙන හිටිය ගතිය අඩු වෙලා අතහැරෙනවා. දැන් බලෙන් අතහරිනවනේ නේ අතහැරෙනවා. ඊට අසන්න හිත මේ අතහැරීම හරහා හිතට මොකද වෙන්නේ කියලාත් බලන්න. කියන්නේ දැන් අපි හිතෙන්නේ අල්ලන් ඉන්නේ. රූප දැක්කම ඔන්න හිත ගිහිල්ලා ඇලෙනවා. හිතින් ග්‍රහණය කරනවා, අල්ලනවා. අවි ටික අතහැරිලා නම් ඊට පස්සේ හිතට මොකද වෙන්නේ? සද්දවලට ගන්ධ රස පහස ඔය ඔක්කොම ඉතින් අපි හිතින් අල්ලන් හිටියා. ඒ ටික ඔන්න අතහැරුණාට පස්සේ දැන් හිත කොහොමද තියෙන්නේ? දැන් ඕක තමයි බලන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් හිත පවතින කියලා එහෙම අරමුණක් අල්ලගත්තේ නැති ස්වභාවයක්, කොහෙවත් ඇසුරු නොකරන ස්වභාවයක් අපි හඳුනා ගන්න ඕනේ. දැන් රූපයක් අල්ලගෙන ඉඳද්දී අපිට ඒක අඳුර ගන්න පුළුවන්. ඒකේ තියෙනවා රළු ගතියක්, නිකන් පීඩා වෙන ගතියක්, බර ගතියක්. මේ ගොරෝසුර දැනෙන ගතියක් තියෙනවා. ඔක අතහැරියට පස්සේ අන්න තියෙන්නේ නිකන් හුදකලා ගතියක්. මුකුත් නැති ගතියක්. ග්‍රහණයකින් තොර ගතියක්. ඉතින් ඒක හරි උදාසීනයි. ඒක හරි කම්මැලි දැනවන සුළුයි. හැබැයි ඒක තමයි හිතේ ප්‍රകൃතිය. අර අපි කලින් කතා කරපු උමාවේදී කවුරුවත් පොළොව වලින් පහළ දෙන්නේ නැති අවස්ථාව. ඉතින් එතකොට මෙයා නින්දර වැටෙන්න පුළුවන්. එතෙන්දී අපිට පුළුවන් නම් මේ නින්දර වට ගන්නෙත් නැතුව එකක්වත් උපාදාන කරන්නෙත් නැතුව කිසි දෙයක් ඇසුරු කරන්නෙත් නැතුව අපේ හිත දිගට පවත්වන්න පුළුවන් නම් ඔන්න ඔය හරහා තමයි පොඩ පොඩ පුළුවන්කමක් ලැබෙන්නේ. මේ හිතේ තියෙන තව තව පළපදියම් වෙලා තියෙන විවිධ පුරුදු අපි කියන අනුසය ධර්මයන් ඒව හඳුනා ගන්න. මොකද අපි ওই தත්ත්වයට ආවා කියලාවත් ගැලවීමක් නැහැ. ඉතින් මේක දිග ගමනක් එකකටකින් බැලුවහම කියන්නේ හිත තාමත් දැන් මොකක්වත් අල්ලලා නැහැ කියලා අපි හිතමු. රූපයක් අල්ලලත් නැහැ, සද්ද රස මොකක්වත් අල්ලලා නැහැ. හරිද? දැන් වැඩේ ඉවරයිද? ඒ ඉවරත් නැහැ ඉතින්. ඒ නිසා පොඩ්ඩක් ඉතින් ඉවසීමෙන් යන්න වෙනවා ඉතින්. ඒ නිසා මේ මං ඩොක්ක වගේ කිව්වට මා ඉතින් ඔහොම තමයි ඉතින්. ඒ නිසා එකම බෝට්ටුවේ ඉන්නේ ඔක්කොමලා. ඒ නිසා මේ ඉවසීමෙන් යන්න වෙනවා. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද ආයෙත් මේ හිත ගිහිල්ලා අල්ලන්නේ. ඉතින් අල්ලන තැන තමයි අන්න ආයෙත් නිදහස් කරගන්න තියෙන්නේ. ඉතින් එතකොට අපිට දැන් එතකොට මේ අපිටම ශාලාවට වෙලා මෙහෙම බලන් ඉන්නවා. දැන් අල්ලයි කියලා බලන් ඉන්නවා. අල්ලයිද? එහෙම වෙනවද? කෙලස් එනවද එහෙම? අපි හොඳට සූදානමින් ඔන්න ඉන්නවා. සෑහෙන විපස්සනාවකුත් වඩායන. ඔන්න පරයන්කටලා වඩලා ඉන්නවා. කෙලස් මතුවේයි කියලා. මතුවේනවද? හුඟක් කලකට අඩුයි. මොකද අපි හරි සූදානමින් ඉන්නේ. සතිය දිනුන වෙලා හොඳ අවධානයෙන් ඉන්නේ. ඒතර කෙලස් එන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න නවත්තලා යන මේ මොන මගුලක්ද කියෝ නැගිටිනවා. එතකොට මොකදලා තියෙන්නේ? එතන අන්න කෙලස් ඇවිල්ලා දිනනවා. අන්න එතන කෙලස් ඇවිල්ලා දිනනවා. ඉතින් අපිට අරක මග හැරෙනවා. මේ අපි දත් මිටි කාගෙන බලන් ඉන්නවා කෙලස් එනකම්. ඉතින් ඒ නිසා අපි හරි මේ ප්‍රායෝගික වෙන්න ඕනේ අපේ භාවනාව. මුලදී අපි නිකන් මේ උනන්දුවෙන් කරන බව ඇත්ත. හැබැයි පස්සේ මේක අපේ ජීවිතයත් එක්ක ඒකාබද්ධ වෙලා හරි ප්‍රායෝගික වෙන්න ඕනේ. කොයි වෙලාවෙදද කෙලස් එන්නේ කියලා එහෙනම් අපි බොහොම නිහතමානීව හඳුනා ගන්න ඕනේ. මට මේ කෙලස් එනකම් කියලා බලන් හිටියේ ආවේ නැහැ නේ කියලා ඔන්න කේන්ති යනවා. ඉතින් ඒකට කේන්ති කියන්නේ කෙලෙසයක්. ඊට පස්සේ ඔන්න අපි පින්නපාත යනවා. එතකොට ඔන්න අපිව පාස් කරලා තව එක්කෙනෙක් යනවා. හිතන්න ඉතින් දැන් මේ භික්ෂුණීන් වහන්සේ කෙනෙක් ඉතින් සෑහෙන වස් ගානක කෙනෙක් පහු කරලා ඔන්න සිල් මෑණි කෙනෙක් ඉස්සර වෙනවා. යකෝ මේ මොකද්ද මේ කියලා ඔන්න ඉතින් කේන්ති යනවා. ඉතින් අන්න කෙලස් මතු වෙනවා. ඉතින් එතෙන්දී අපි හඳුනා ගන්න ඕනේ. ඔන්න ඒ වගේ බොහොම ප්‍රායෝගිකව අපි භාවනාවට පිවිසෙන්න ඕනේ. එතන අපි කෙලස් දකින්න ඕනේ. අපේම හිතගෙන අවධානයෙන් ඉඳලා බොහොම නිහතමානීව කොයි වෙලාවෙද අර කෙලස් මතු වෙන්නේ කියලා අපි හඳුනා ගන්න ඕනේ. එතෙන්දී තමයි අන්න අතහරින්න තියෙන්නේ. එතෙන්දී තමයි අන්න අපි ඉගෙනගත්ත භාවනාව යොදන්න තියෙන්නේ. විපස්සනාව යොදන්න තියෙන්නේ. ඉතින් නිසා මේ ගමන හරි විචිත්‍රයි කියන්න පුළුවන්. මුලදී අපි නිකන් අර ට්‍රේනින් කැම්ප් එකක ඉන්නා වගේ ඉගෙන ගන්නවා මේක වඩනවා. හැබැයි යුද්ධ තියෙන්නේ ඉතින් මේ ට්‍රේනින් කැම්ප් එකේ නෙමෙයි. යුද්ධ තියෙන්නේ අර වට පිට ගමන් බිමන් වලදී අනිත් ඈත් එක ගනුදෙනු කරද්දි කතා බහ කරද්දි වතපිළිවෙත කරද්දි යම්සි රාජකාරී කටයුත්තක් කරද්දි අන්න එතන තමයි ඇත්තටම මේ කෙලස් ටික මතුවෙලා අපි ආයෙත් අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වෙලා අන්න ආයෙත් ඔක්කොම මාන්නක්කාරකම් ඊර්ෂ්‍යාකම් ඔක්කොම පහළ වෙනවා. අන්න අපිට ඒ තැන්වල ටික හඳුනා ගන්න පුළුවන් නම් අන්න අපිට කැලසුම් හඳුනා ගන්න පුළුවන්, කැලසුම් දුරු කර ගන්න පුළුවන්, ඔක්කොටම අවස්ථාව තියෙනවා. මොකද නැවත කියන්නේ හිතට හඳුන්ලා දෙන්න ඕනේ කැලසුම්ගෙන් තොර තැනක්. ඒ අර මං කිව්වේ රූපයක් ග්‍රහණය කළා නැති, සද්දයක් ග්‍රහණය කළා නැති අන්නේ අනිශ්චිත වූ ස්වභාවය හිතට හඳුන්ලා දෙන්න ඕනේ. හැබැයි ඒ තැන ඉන්නේ නැතුව ඇයි මෙයා ආයෙත් ගිහිලා කේන්ති ගත්තේ? ඇයි මෙයා ආයෙත් ගිහිල්ලා ද්වේෂයක් ඇති කරගත්තේ? නැත්තම් ගිහිල්ලා ඇලුනේ. ඉතින් ආයේ කියන්නේ යට තියෙනවා තාම. අනුසේ ධර්මයන් තියෙනවා, ආශ්‍රය ධර්මයන් තියෙනවා. ඉතින් ඒක හඳුන ගන්න ඕනේ අපි. තාම මේ පිරිසුදු වෙලා නැහැ. අපි මේ සිල් අරගෙන හිටියට, සිවුරු පෙරවගෙන හිටියට තාම ඇතුලේ මණ්ඩි තියෙනවා. කියලා අපි බොහොම නියතමානීව තේරුම් අරගෙන එතන එතන කෙලස් දැක දැක ප්‍රහාණය කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ ලැබලා තියෙන අත්දැකීමේ කිසි වැරද්දක් නැහැ. දිගට කරගෙන යන්න. තමන් බොහොම නිහතමානී වෙන්න තාම ඇතුලේ තියෙනවා. කියන වගේ අඩමානෙට ගන්න. ඇතුලේ ඔක්කොම තාම තියෙනවා. මට මේ පොඩ්ඩක් යන්තම් මේ දැක්කා මේ පොඩ්ඩක් එලියක්. හැබැයි තාම ප්‍රමාණවත් නැහැ. කොයි වෙලාවෙ ආයි මේක අන්ධකාරයකට යයිද දන්නේ නැහැ කියලා ඒ අවධානම අරගෙන දිගට කරගෙන යන්න. හොඳයි.
ගරුතර ස්වාමීන් වහන්සේ පරයංක භාවනාව පැයකට ආසන්න කාලයක් සක්මන් භාවනාව සිදු කිරීමෙන් අනතුරුව පරයංග භාවනාව සඳහා තැම්පත් වීමි. සිතේ අලස භාවයක් හෝ නිදිමතක් නොවුනද ටික වේලාවකින් හුස්මට සිත තැබීමෙන් අනතුරුව නින්දක ස්වභාවයෙන් හිස කඩා වැටුනි. මෙය නින්දක්ද යන්නත් නොදනි. සතිය හොඳින් තිබූ නිසා එය දැනගතිමි. පෙර තිබූ ගති ඉවත් වී සිත පුදුම ශාන්ත ස්වභාවයකට පත්තුනි. සතිය සහ සමාධිය බලවත් විය. සැහැල්ලු අවිවේකී නිශ්ශල භාවය අද්දුටිමි. ආලෝක ධාරාවක් වරින් වර ඇති වී නැති වී යයි. ඇතුළත පුදුම නිහඬ බවකි. ඉන්ද්‍රයන්ද නිශ්ශල ස්වභාවයකට පත් වී ඇත. මෙවැනි නිශ්ශල සුන්දර බවක් භාවනාව තුළ ඇතැයි කලින් විශ්වාස නොකළත් එහි ප්‍රනීත භාවය කියා නිම කළ නොහැක. බුදු පියාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ගෞරවය වඩ වඩා ඇතිවිය. ප්‍රනීත ආහාරයක රස විඳින්නාසේ සිතුවිලි නැති ඉන්ද්‍රියන් දමනය තුළ මොනතරම් සුවපත් භාවයක් තියෙනවාද වචනෙන් විස්තර කළ නොහැක. දෙපා සිට මුළු සිරුර පුරාම ශාන්ත භාවය අද්දුටිමි. සෑහෙන කාලයක් ඒ ආකාරයට සිටිය හැකි බව දැනගතිමි. එදිනෙදා කටයුතු වලදී සතිය පවත්වමි. සක්මන් භාවනාවේදී මේ සුවය අත් නොදැක්කත් යම් ප්‍රමාණයකට සිතුවිලි පාලනයක් කළ හැක. සක්මනේදී වර්තමාන අරමුණට සිත තියා එහි ඇති වී නැති වී යන හැටි සතියෙන් අවබෝධ කරගනිමි. මෙලෙස භාවනාවේදී සිතුවිලි යටපත් වීමක් සිදුවන බැවින් සිතුවිලි මතු කර කර ඒවා ඇති වී නැති වී යන හැටි බැලීමද සිදු කළ යුත්තේ කියා පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔව්, එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපිට බලෙන් සිතුවිලි දැනිත කරන්න ඕනේ නැහැ. හැබැයි මෙතෙන්දී අර සමාධියක සුවය අත්දැකලා තියෙනවා. අපේ හිත සම්පූර්ණයෙන් ඒ කියන්නේ සාමාන්‍ය තියෙන ගැහැටෙන් දුක් ගැහැට වලින් පීඩා වලින් අයින් වෙලා බොහොම නිරාමස ප්‍රීතියක් අත්දැකලා තියෙනවා. ඒක වැරද්දක් නැහැ. නමුත් ඉතින් අර නිරීක්ෂණය වැඩි කරන්න, සක්මන් ටිකක් වැඩිපුර කරන්න. පරයන්කදී තමයි ලොකු ආස්වාදයක් ලැබෙන්නේ. නමුත් ඒකේ අර අපි කලින් දවසේම මතක් කරා වගේ ඒකේ තියෙන්නේ ditta dhamma sukayak විතරයි. මෙලෝ වශයෙන් අත්දකින්න පුළුවන් යම්සි සුවයක් තියෙනවා. නමුත් එතනින් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. කැලස් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. ඒක අපි නිතරම මතක් කර ගන්න ඕනේ. නැත්නම් අපි දන්නේම නැතුව මේ සුවේට ඇලෙනවා. ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩක් ඉතින් අර හෝටලයකට ගියා වගේ ඉතින් මේකට ගියාට කමක් නැහැ. හැබැයි ඉතින් වැඩපලේ තමයි මේ රාජකාරිය තියෙන්නේ. මේ වැඩපල කියන්නේ ඉතින් අපි සක්මන ඔය වගේ අනිකුත් කටයුතු වලදී සිහිය පැවැත්වීම, හිත ගැන හොඳ අවධානයෙන් සිටීම, හිතේ පහළ වෙන කැලස් හඳුනා ගැනීම, ඒ වායේදී කෙනෙක් පුජ්‍යලයක් හදන බවක් තියෙනවා නම් ඒව හඳුනා ගැනීම. ඉතින් එතන තමයි හොඳ ප්‍රඥාවක් වැඩෙන්නේ. ඔකේ, තව පැත්තකින් කියන්න පුළුවන් හැමතිස්සෙම බලත හැකි මොකක් හරි අත්දැකීමකදී එතන කෙනෙක් හදනවද, මේ සිතුවිල්ල ආවේ ඇයි, මේ සිතුවිල්ල ASCII කොහොමද මම මේ රිංගලා ඉන්නේ, ඔන්න ඔයගේ දේවල් විමසලා බලන්න පුළුවන්. එක එක පැති වලින් තියෙන බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඉතින් ඒ වගේ අර හිත ගැන විමසීම ඉතාම වටිනවා. දැන් තාම මට පේන විදිහට නම් අර සමාධි පැත්තෙන් තමයි මෙතන මේ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. තව ටික සක්මන වැඩි කරන්න. අර ලොකු ආස්වාදයක් නැති වෙවි, ලොකු සමාධියක් නැති වෙවි, ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. සමාධිය නෙමෙයි අපි මෙතෙන්දී මූලික කරගන්නේ. එතන මේ මතුවෙන අරමුණට මොකද්ද වෙන්නේ කියලා විමසන්න. වැඩි වැඩියෙන් ඒ පාදවල, කයේ, දැන් පාදවල විතරක් දැන් උමනා නැහැ, මුළු කයම බලන්න. සක්මන් කර කර මුළු කයෙම මතුවෙන ඔක්කොම ටික බලනවා. ඒකට මොකද වෙන්නේ කියලා නැවත නැවත විමසනවා. පරයන්කේදීත් ඒ දෙම කරන්න. හොඳයි.
තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ ආදුනිකයි. සක්මන් භාවනාවේදී ලනුපැදුර තුලදී දෙපයට දැනෙන රළු බවත්, ටයිල් පොළවේදී දැනුණ සීතල බවත් දෙකම දැනුනේ අරමුණු සොයන සිතටයි. ඒ සිත් දෙකම අනිත්‍ය බව සිතමින් අත්හැරියෙමි. එය හරිද? ආපෝ තේජෝ වායෝ පඨවි ශබ්ද ගන්ධ රස ඕජා සුද්දාෂ්ටක මේවා ධාතු කොට බෙදා බලන්නේ කෙසේද? මෙය දෙතිස් ගුණපයක් හැටියට දැකීම හරිද? අනුකම්පාවෙන් මෙය මට පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තිසරණ සරණයි.
නැ මෙතෙන්දී අපි ඇත්තටම මේ කයට දැනෙන තිකින් තමයි ඉස්සරහට යන්නේ. අපි දැන් පොතේ තියෙනවා ඉතින් ශුද්ධාෂ්ටක ගැන තියෙනවා, රූප කලාප ගැන තියෙනවා, විවිධාකාර දේවල් තියෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව සක්මනේ යෙදෙනකොට අපි එච්චර එහෙම මේ පැත්තකට යනවා වෙනුවට අපිට දැනෙන තිකින් තමයි අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ. පොතේ තිබුණාට පොතත් එක්ක දැන් මම ඔන්න පොඩ්ඩක් අත් දකින්නවා. මේ මොකද්ද මේ කියලා දැන් පොතත් එක්ක මේ සංසන්දනය කර කර භාවනා කරන්න ගියොත් සම්පූර්ණයෙන් වරදිනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. අපි පොත සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනේ මෙතෙන්දී. මොකක්වත් දන්නේ නැති ආධුනික මනසකින් තමයි භාවනාවේදී කටයුතු කරන්න තියෙන්නේ. පොතේ දේවල් මතක් වුණා නම් ඒ කියන්නේ අපි පිටපැන්නා. ඒකයි ටිකක් අර පොත්පත් කියවලා තියෙන කෙනාට චුට්ටක් අමාරුයි. මොකද දන්නේ නැති කෙනාට මේක ලේසියි. මොකද අර හරි නැවුම් අත්දැකීමක් තියෙනවානේ. නමුත් අර නැවුම් අත්දැකීම වෙනුවට අපි මේ ලබන පුංචි හරි අත්දැකීමක් පොතත් එක්ක ගලපන්න ගියාම මේක අරකද මේකද කියලා හිතින් තර්ක කරන්න ගියාම හිත ආයිත් කඩන් වැටෙනවා. ආයිත් හිතේ සැක පහළ වෙනවා. විචිකිච්ඡාවට යන්නේ. ඒක වැරදි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඉතාලම පිරිසුදු මනසක්, බොහොම සැහැල්ලු මනසක්, පුංචි දරුවෙක්ගේ අර ආධුනික මනසක් අපිට පවත්වන්න පුළුවන් නම් ඒ තරමට භවනාව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔය පහළ වෙච්ච සිතුවිලි හුදු සිතුවිලි වශයෙන් දකින්න. මේ වෙලාව නිකන් හිතේ ඇති වෙච්ච සිතුවිලි රසක්. අපි හිතනවා මේක මේ අභිධර්මයේ අරකේ මේකේ කියලා. නමුත් මේ සිතුවිලි පමණයි. ඒවා හැම වටිනාකමක් නොදී පැත්තකට දාන්න. ඒ වෙනුවට බලන්න දැන් මොනවද මේ පාදයේ දැනෙන්නේ? පඨවි ධාතුව කියන එක තමා තුලින් හඳුන ගන්න ඕනේ. අපේ මේ අත්දැකීම තුලින් හඳුන ගන්න ඕනේ. තද ගතියක් කියන එක ඉතින් අපිට තේරෙනවනේ ඒක මහා දෙයක් නෙමෙයිනේ. රළු ගතියක්, උණුසුමක්, සිසිලක්, ගොරෝසු බවක්, ඊළඟට කම්පණය වෙන ස්වභාවයක්, සැල වෙන ස්වභාවයක්. ඉතින් මේ ඔක්කොම ධාතු ලක්ෂණ. ඉතින් මේවා අපි නැවත නැවත හඳුනා ගැනීම වැදගත්. ඉතින් හඳුනා ගැනීම හරහා තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. නැතුව පොතත් එක්ක සංසන්දනය කිරීම හරහා නෙමෙයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දේශනා කළ සමාධි භාවනා සූත්‍රයේදී වේදනාව එක පොකුරට හටගන්නා බව ස්වාමීන් වහන්සේගේ දේශනාවේදී සඳහන් වුණා. ඒ පිළිබඳව ඉන්ද්‍රියන් 6 තුළ සිදුවන ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ඔය එක පොකුරට ඔක්කොම ඉතින් හටගන්නවම නම් නෙමෙයි. හදෙන්දි වෙන්නේ මේ අමින් කියන්න වෙන්නේ يعني පොකුරක් වගේ අපිට වැටෙනවා. නමුත් ඒ පොකුරේ අපිටම 100ක් තිබුණා කියලා 100ම එක මොහොතේ හට ගන්නවා කියලා කිව්වොත් ඉතින් වැරදි මට හිතෙන්නේ නම්. හැබැයි ඉතින් ඕකේ හරි වේගෙන් සිද්ධ වෙන හින්දා අතෝරක් නැතුව ඉතින් ඔය දේ සිද්ධ වෙනවා. يعني 100ක් ඇතිලා මොහොතින් නැතිලා නම් තවත් ඉතින් කට්ටියක් ඊළාට ආයෙ පහල වෙනවා. ඉතින් මේ ඔක්කොම නිකන් 100ක් නැගිටිනවා අවසන් වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම ඉවරනවා ඉඳලා ඊළඟ 100 නැගිටිනවා කියලා එහෙම එකක්වත් නෙමෙයි වෙන්නේ. මේවා එකම මේ හරි නිකන් අර ගාල ගෝට්ටියක් වගේ තමයි. එක්කෙනෙක් නැගිටිනවා, තව එක්කෙනෙක් එනවා, තව එක්කෙනෙක් කරනවා. මේ හිතන්න වහිනවා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ දෙන උපමාව හරියටම හරි. හිතන්න දැන් වහින එකේ අපිට පිළිවෙලක් සලකන්න බෑනේ. ඔන්න අපිට පුළුවන් ද එක පාට වැහි බිඳු 100ක් වැටෙනවා. ඒ හරහා ජල බබුළු 100ක් පහළලා බිඳිලා යනවා. ඊට පස්සේ තමයි ඊළඟ වැහි බිඳු 100 වැටෙන්නේ. එහෙමද වහින්නේ? එහෙම වහින්නේ නෑ නේද? අර වහිනකොට ඉතින් ඒක බොහොම අමුතු මේ කියන්නේ හරිම අවිනිශ්චිත විදිහට වහින්නේ. අපිට ඒක රටාවක් අල්ලන්න බෑ. ඒ වගේම තමයි වේදනත්. විවිධ හේතුන් හරහා මේවා දිගි දිගට ගාලා ඉතින් අර මොකද මේක අර මාළුවන්ට පොරි දැම්මහම දඩදඩ ගාලා ඇවිල්ලා ගහන්නේ අන්නේ වගේ මේ නිරන්තරයෙන්. ඒතර මේක මේ පුපුරු ගහනවා නැත්තම් වේදනාව මතුවෙනවා. ඉතින් අපිට ඒ මතුවෙන එක වින්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒ තරමට අපේ හිතේ සම්පජඤ්ඤය දිනුනලා තියෙනවා. ඉතින් ඔය తත්වය ඇහෙන් රූප බලනකොට බලන්න පුළුවන්ද? ඉතින් ඒක ටිකක් අමාරුයි. ඉතින් ලේසි නැහැ මේ කියන කතාව. නමුත් අර සාමාන්‍ය දුක් වේදනාවක් කායිකව වගේ දැනෙනකොට ඒක ටිකක් බලන්න පහසුයි. නමුත් මේ ඇහි දුක් වේදනාවක් පහළ වීම, කනේ දුක් වේදනාවක් පහළ වීම, දිවේ, නාසයේ, කයේ, මනසේ. එහෙම බලන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් වේදනානුපසනාවේදී අපි එහෙම තැනක් විශේෂයෙන් කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊට නිරාමිස, සාමිස කියලා දෙකට කඩලා තියෙන්නේ. නැතුව ආයතන මට්ටමට දාලා නැහැ. ඒක ටිකක් අමාරුයි. ආයතන මට්ටමින් අපිට වේදනාව වඳුන ගන්නවා වෙනුවට නිකන් සමස්තයක් වශයෙන් බලන් ඉන්නකොට ඕන තැනක් බලන්න. ඕන තැනක වේදනාවක් මතුනොත් ඒක දිහා බලන්න. ඇත්තටම මේ මහා සික්‍රමයේ තියෙන එක උපක්‍රමයක් තමයි ඒක. අපි බලෙන් බලන්න යන්නේ නැහැ. වේදනාවක් නැති තැන්වල බලන්න යන්නේ නැහැ. මතුවෙච්ච තැන් තමයි බලන්න යන්නේ. අවධානයෙන් ඉන්නවා සමස්තයක් වශයෙන් කයට අවධානය යොමු කරගෙන ඊට පස්සේ ඔන්න කොහේ හරි මතුවෙනවා. එතෙන්ට අන්න අවධානය යොමු කරනවා. ඒක හොඳට නිරීක්ෂණය කරනවා. එතකොට තියෙන දෙයක්මයි බලන්නේ. මතුවෙච්ච දෙයක් බලන්නේ. නැතුව අපේ මනස කන්ඩිෂන් කරන්න යන්නේ නැහැ. මනස නිකම් මේ තත්ත්වගත කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මතුවෙච්ච දෙයක් හඳුන්ලා දෙනවා. හොඳයි.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මම උපතින් කතෝලිකයෙක්ය. මම බුදුදහම ගැන පැහැදීම නිසා මෙම භාවනා වැඩසටහනට සහභාගී වුනිමි. ස්වාමීන් වහන්ස මට දහම් ගැටලු ටිකක් විසඳා ගැනීමට ඇති බැවින් එයට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව් ගැටලුවක් නැහැ. අපිට පුළුවන් අවස්ථාව දෙන්න මහත්තයා. මෙතන විසඳනවාද? හා හොඳයි හොඳයි. එහෙනම් බලන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. බණක් අහන වෙලේදී වුණ සිදුවීම් ටිකක් තමයි මම මේ අහන්නේ.
හරි.
චතුවෝකර්, ඒකවෝකර්, පංචවෝකර් කියලා තියෙනවා බණේ. ඇගියා. ඉතින් මම ඒ ගැන චුට්ටක් ඒ ටික චුට්ටක් දැනගන්නත් ඕන. ඒත ඒක නාමකින්ද ඒක නාම කියලා බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්න වර්ගයක් ඇහුවා. ඉතින් මට ඒ ටික කීය 9ක්ද 10ක්ද දන්නේ. ඒ සාහනංස ඔය චුට්ට මට අවසරයි සාහනංස ඔය ටික පොඩ්ඩක් උත්තර දෙන්න.
දැන් මෙහෙමයි. දැන් අපි මෙතෙන්දී මේ ඕවට නෙමෙයි මේ අවධානය යොමු කරන්නේ.
ඒවම නිසාහනංස ඇහුවේ. ඉතින් ඒක ටිකක් දිගටම කරන ගමන් මේ වගේ ප්‍රශ්නයක් පොඩ්ඩක් අරයිදී.
කමක් නැහැ. කියන වැඩි අවධානයක් දෙන්න මෙතෙන්දී තමන්ගේ දැනෙන අත්දැකීමට. ඒ කියන්නේ මෙතෙන්දී අපි හුඟක් බන දැනගත්තා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ.
එහෙනම්
අපි ප්‍රායෝගිකව මේ තුල යෙදීමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අද ඉතින් ලංකාවේ ඕන තරම් ඉතින් බන දන්නා ඉන්නවා.
නේද? එහෙනම්
අද පඬිතලා, රාජකීය පඬිතලා, ප්‍රොෆෙසර්ස්ලා ඔක්කොම ඉන්නවා ඉතින්.
එහෙනම්
අපි 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 මුකුත් දන්නේ නැහැ කියලා හිතාගෙන තමයි වැඩේ පටන් ගන්න
තියෙන්නේ.
එතකොට ගමන ලේසි.
එහෙනම්
ඉතින් ඔය මේ චතුවෝකාර, පංචවෝකාර ඔහොම කියලා අර භව විස්තරයක් කරනවා බුදුරජාණන් වහන්සේ. මේ ඒ කියන්නේ පංචස්කන්ධේම තියෙන ඒවයි පංචවෝකාර භවයක් වශයෙන්. එහෙම නේද මෑණියෝ? හරිද නේද මං කියන එක? හරිද? ඊට පස්සේ අර මේ රූප, මේ කියන්නේ රූපාවචර පැත්තට එනකොට ඊළඟ අරූපාවචර පැත්තට එනකොට ඒ විදිහේ අර එක එක මේ භව පෙන්නන රූප භවය, අරූප භවය එහෙම පෙන්නද්දී එතකොට චතුවෝකාර එකේදී මොනවද තියෙන්නේ? පංචෝකාරකේ පංචෝකාරකේනේ පංචස්කන්ධේම තියෙන්නේ නේද? ඊට පස්සේ දැන් අරූප භවයකට ගියාම පංචස්කන්ධේම නැහැ. මේකේ රූප රූපස්කන්ධය කියන එක නැහැ.
එතකොට
ඒකේ ස්කන්ධ හතරයි තියෙන්නේ. එතකොට අපි ඒකට කියනවා චතුවෝකාර භවයක් කියලා.
එච්චරයි.
එතකොට ඒකේ රූපයක් නැහැ. අරූපීව මේ පැවැත්මක් තියෙනවා ඉතින්.
එච්චරයි.
ඒ සත්‍යයෙන් එහෙම තමයි මේක විස්තර වෙන්නේ. ඉතින් ඕවා හිතන්න එපා. ඔය පැටලිලා දෙන්නේ. ඕවා කල්පනා කරන්න ගියාම අපිට වැඩේ කරගන්න අමතක වෙනවා.
එච්චරයි.
එතකොට සැක පහල වෙනවනේ මේ මං කොහෙද ඉන්නේ? අරක චතුවෝකාරද පංචවෝකාරද? නේද? ඒවා හිතන්න නැතුව බලනවා මේ වෙලාවේ මොකද දැනෙන්නේ. ආ දැන් මේ මයික් එක අල්ලන් ඉන්නවා. දැනෙනවා නේද?
එච්චරයි.
ඕක තමයි බලන්න තියෙන්නේ. හරිම ඍජුයි. ඒක භවනාව කියන එක හරි ඍජුයි. ඒක අපේ ප්‍රත්‍යක්ෂයේ මත තමයි පදනම් වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී මහත්යට ඔන්න පාදයේ පොළවේ වැදිලා තියෙනවා. එතන තද ගතියක් දැනෙනවා. මයික් එක අල්ලන් ඉන්නවා. ඒ තද ගතියක් දැනෙනවා. සද්ද ඇහෙනවා. ඔන්න අපි සිහියෙන් ඉන්න මේ මොහොතේ ජීවත් වෙනවා. දැන් ඕක ඇවිල්ලා හිතේ තියෙන එකක් නෙමෙයිනේ. හිතින් හදාගත්ත එකක් නෙමෙයිනේ. මේ වෙලාවේ දැනෙන දෙයක්. ඔන්න ඒ දැනීමට මුල් තැන දීලා තමයි භාවනාව ඉස්සරහට යන්නේ. සතිපට්ඨානෙ අපි වඩන්නේ. ඒක මූලික කරගෙන යන්න.
ආ සමහරවිට සාහනදි ඉතින් අර ඇව්වේ ඉතින් අර අර ආධුනිකෙක් නේ ඉතින් මේකට ඉතින් මම කොච්චර ඒකයි ගොඩක් දර.
ඕකට දැනගත්තාම අමාරුයි.
ඔය ඒක තමයි තවන්නේ.
හරි. දැනගන්න නැතු යන එක ඊට වඩා ලේසි.
හරි. ඔව්. ඔව් තිතිසන්න.
දර්වන් සන්න. ඒ අර ඒක නාමකින් ඒ වගේ විස්තර ටික තියෙනවා මේ මොකේද මේ මොකද්ද සෝපාක සූත්‍රයක් සෝපාක සූත්‍රය මේ සෝපාක සූත්‍රයක් තියෙනවද? අර මේ මේ මොකද්ද පිරිත් පොතේ තියෙනවා ඒ ටික. මහත්යට සාමදේන බණ දහම් පොතේ තියෙනවා මේ පිරිත් පොතේ තියෙනවා මේ ඒක නාමකින් දේ නාමකින් කියලා එහෙම අර ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා බුදුරජාන් වහන්සේ සෝපාක ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ ඉතින් හොඳට උත්තර දෙනවා. ඒ ටික තමයි එතන තියෙන්නේ. ඈ ඔව් සබ්බේ සත්ත ආහාර ටිතිකා කියලා පළවෙනි එකට උත්තර දෙනවා. ඊට පස්සේ දෙවෙනි එකට දේ නාම කිංකුවම නාමංච රූපංච කියලා උත්තර දෙනවා. ඒ වගේ ලස්සන උත්තර ටිකක් තියෙනවා. ඉතින් අපි ඔය ටික අපි තුලින් දැක ගන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. කරගෙන යමු එහෙනම්. හරි. මේ තව විනාඩි 10ක් විතර තියෙනවා. අපිට Zoom එකට ටික වෙලාවක් දෙන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අපිට Zoom එකේ ලිඛිත ප්‍රශ්න හතරක් ලැබිලා තියෙනවා.
හරි.
කාකකුත් ඉස්සෙවිලා තියෙනවා.
හරි.
ප්‍රසන්නට ගෙන් ඉල්ලා සිටිනා ලිඛිත ප්‍රශ්න ටික ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස.
හරි.
පළවෙනි ප්‍රශ්නය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. Venerable Bante, could you please explain how to carry out the method of meditation using expansion and contraction of the abdomen? Do I have to look for the details like long or short, etc., in this as well, like in Anapana? Teruvan Sarnai Bante.
It's very similar. I mean, if you are paying attention to rising and falling or extraction and distraction of the abdomen, it's very similar to Anapanasati, but anyway, you simply don't need to expect it to happen like that. It may be kind of a stiffness, it may be kind of a lightness, it may be kind of a movement, vibration, and as you said, it may be long, it may be short. Many different ways may be available. I mean, you don't need to impose what is available in Anapanasati. Just go sort of with an open mind, open attitude. And whatever you feel is the important thing. It is not that we are trying to impose certain pattern here. Anapanasati also, we typically have a certain pattern, like it may be long, short, etc. Here also it can happen like that. I mean, when you are looking at that angle, you may feel, there may be certain rising cycles quite long. Another rising cycle, comparatively, it may be short, may be possible. But that is some way of looking at it. But on the other hand, when we are looking at it in terms of the elements, so that may be more profound, we can say. Then we are seeing, there are series of movements, series of vibrations. At the end, we may be sort of experiencing some sort of hardness, stiffness. And when it is coming back, we may feel sort of light, kind of relaxed. So these are the ones we are expecting. So therefore, there is a similarity between Anapanasati and rising and falling. And at the same time, there are differences as well. Okay.
Then I get a lure. Teruvan Sarnai Pinnat Swami Mahansa. Sakman Bhavanavata Adunika Vemi. Avidimedi Kakule Yatipatul Velata Tail Polave Sitala Sparashaya Hondin Pahadiliva Danuna. වම් සහ දකුණ වෙන්වෙන්න පොළවේ ගැටිමෙන් ක්‍රියාවලිය සිදුවෙනවා හොඳින් මානසිකාරය වූවා. සිතුවිලි ඊටම සංසුන්ව තිබුණ නමුත් අරමුණින් පිටතට නොගියාම නොවේ. එහෙත් ගිය බව දැනුණා. එනතුරු බලා සිටියා. මුලදී නැවත එන්න ප්‍රවාද වුවත් පසුව ගිය සැනින් නැවත එන බව දැනුණා. කිසිම උදාසීන ගතියක් නොදැනුනි. මට මේ දෙපයේ ක්‍රියාවලිය දැනෙන්නට ගත්තේ මේ ආකාරයටයි. අයෙහි යම්කිසි කොටසක් ඉදිරියට ඇදෙද්දී එහි පතුල පොළවට පතිත වී එහි මුල මැද අග ස්පර්ශ වී ඉවරවෙන්නත්තකම දෙවෙනි කොටස ක්‍රියාත්මක වී එහි මුල මැද අග පොළවේ ස්පර්ශ වී එයින් මේකය ඉදිරියට අල්ලු වී යන බවයි. තවදුරටත් ඒ අරමුණේම රැඳී සිටියෙමි. දෙපයේ මස්පිඩු ක්‍රියාවලියද දැනෙන්නට ගත්තේය. නමුත් මෙය භාවනාවෙන් පිටපැනීමක්ද නොදැනෙමි. අනුකම්පා කොට පහදා දෙන්න ස්වාමීන් වහන්සේ.
පෙරවන් සරණයි. පරයන්ක භාවනාව. පොඩක් ඉන්න මහත්තයා. නෑ ඕක කළා තියෙන හොඳයි. ඒ කියන්නේ අපිට අපි ගාවට අවධානය ආවට පස්සේ තමයි ওই තොරතුරු ටික එන්නේ. දැන් අර තල් වෙලා යන හැටි, ඒක පාදයෙන් අනිත් පාදයට බර මාරු වෙන හැටි. ඉතින් මේ තොරතුරු ටික අපිට ලැබෙනවා කියන්නේ ඒ කියන්නේ අපිට ක්‍රමයේ අහුවෙලා තියෙනවා. අපි වෙන වෙන විතර්ක නවත්තලා සැක මේ සකයින් කළා. හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙලා. එතකොට අන්න මේ තොරතුරු ටික අපිට ලැබෙනවා. ඒ නිසා කළලා තියෙන විදිය හොඳයි. තව දිගට කරගෙන යන්න. හරි කියන්න.
ප්‍රශ්නෙම දෙවෙනි පරයන්ක භාවනාව. විනාඩි 30ක් වගේ පැවතුණා. සිතුවිලි ගලා එම ඉත අල්පයි. භාවනාව තුළදී සිත පිටතට ගියත් පිටතට යද්දීම වගේ දැනෙනවා. බලා සිටියේදී ඊටම ඉක්මනින් නැවත එනවා. කිසිම නිදිමතක් උදාසීනකමක් නැත. උද්‍යෝගයක් පවතී. හුස්මේ ඉහළ පහළ යාම නොදැනී යාමත් උණුසුම සීත ගතිය නොදැනී යාමත් වරින් වර සිදුවේ. එවැනි වෙලාවට උදරයේ හැකිලීම පිම්බීම දෙස සිත යොමු කරමි. නැවතත් හුස්මට එමි. මගේ වැරදි නිවැරදි කරන සේක්වා. නිරෝගී සුවපත් වෙත්වා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ඔය ඒක නම් වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපේ ආනාපාන සතියේ ඉඳලා ඒක හොඳට සංසිඳුණාට පස්සේ හිත ඉබේටම යවෙනවා නම් අර වගේ අරමුණක් දිහා බලන්න වැරද්දක් නැහැ. ඒක විතරක් නෙමෙයි කායික වශයෙන් වෙන ඕමනා වෙන ඕනම අරමුණක් ගත්තර කමක් නැහැ. ඒ නිරීක්ෂණය කරන එක පටන් ගන්න දැන්. ආනාපාන සතියෙම උනත් පොඩ්ඩක් එතන රැඳිලා ඉන්නවා නම් සමහරට ආයි මතු වෙන්නත් පුළුවන්. මොකද අපි එක පාටම වෙන අරමුණට යනවට වඩා ආනාපානයේම තව ටිකක් ඉඳීම තුළ එතන ඒකාග්‍රතාවයේ මේ වර්ධනය වෙනවා. ඊට අමතරව සතිය තව දියුණු වෙනවා. හොඳ අවධානයෙන් අපි එතන ඉන්නවා. එතකොට ඔන්න අර සියුම් හුස්ම රැල්ලක් පවා තේරෙන්නත් පටන් ගන්නවා. ඊටත් අමතරව ඕනනම් දැන් ඒ ආනාපානයේම තියෙන විස්තර වෙන විදිහට බලන්නත් පුළුවන්. දැන් මෙතෙන්දී උණුසුමක් සිසිලසක් චලනයක් තමයි ආස්වාසයක් කියන්නේ ආස්වාස පේලියක් කීපයක් අන්න ඒ වගේ මේක දිහා තව ටිකක් විස්තර සහිතව බලන්න උත්සාහන්ත වෙන්නත් පුළුවන්. කොයි පැත්තෙන් ගියත් ඒකේ වැරද්දක් නැහැ. දැන් ඔය දැන් කළා තිනවා වගේ ආනාපානේ සමනෙටපත් වෙනවා. ඊට පස්සේ ඉබේටම හිත යනවා පිම්බීම හැකිරීම ටිකක් බලන්න. එතනත් පිම්බීමක් හැකිරීමක් කියලා බලන වෙනකොට මෙතන තියෙන මේ ක්‍රියාකාරීත්වය හොඳට දකින්න. සියුම්ම ඒ දිහා බලන්න උත්සාහන්ත වෙන්න. කයෙත් වෙන වෙන මොන හරි වේදනා හෝ මේ විදුම් කැක්කුන් ඒ මොන හරි මතුවෙනවා නම් ඒ දිහත් හොඳින් බලන්න. දැන් මේ නිරීක්ෂණයට තමයි අපි සූදානම් වෙන්නේ. හොඳයි.
තුන්වෙනි ගැටලුව සක්මන් භාවනාව දිනපතා සිදුවේ. සතිමත්ය කායිකව සිදුවන දෑ බොහෝ අරමුණු වේ. ආයතනයන්ගේ ගැටීමෙන් අරමුණක් ඇතිව නැහැටි, පැවති නිබ්බව නැහැටි දැනේ. ඉතාම වේගවත්ය. යම්මක් ඇස හෝ කන අය ආ ස්පර්ශ වූ සැනින් සංඥා මගින් හඳුනාගෙන සිතට දැනෙන දැනීම් නම් අතිවිශිෂ්ටයි. අද මෙමැනි බොහෝ දෑ නිරීක්ෂණය කළා. දැන් සතිමත් භාවය පවතින්නේ එම මට්ටමේම බව දැනේ. වේගවත්ව ඉන්ද්‍රිය සිත බව ලැබෙන අත්දැකීම් ප්‍රමාණයෙන් වැටහේ. විවේකය පවතිනවා. කිසිවක් කෙරෙහි නොඇලී පවතින ස්වභාවයක් වැටහෙනවා. ඒ ස්වභාවයත් තවදුරටත් සියුම්ම දැකිය යුතු බව වැටහේ. නොලිය වෙන අත්දැකීම් බොහෝයි. සක්මනේ නොමැති වුවත් බාහිර පරිසරයේදී හිතනවා නම් යමක්, මුණ ගැසෙනවා නම් යමක්, එහිදී ඇතිවන දෑ නිරීක්ෂණය වේ. අත්දැකීම් අනුසාරයෙන් සිදුවන මෙම ක්‍රියාවෙහි පවතින අඩුපාඩු සකස් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා.
හොඳයි. ඒ ක්‍රමය හොඳයි. ඉගෙන අපි හොඳට ආයතන ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට එතන අපි ඇහෙන් රූපයක් බලද්දී හිතේ මොකද සිද්ධ වෙන්නේ කියලා බලනවා. මෙතන සංයෝජන පහළ වෙන හැටි, එහෙම නැත්නම් මොකක් හෝ කෙලේශයක් පහළ වෙන හැටි තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි ඒකට අහු වෙන්න යන්නේ නැතුව ඒක දිහා මධ්‍යස්තව බලනවා. ඊට පස්සේ ඔන්න ඒක දුර වෙලා යනවා. ආයෙත් ඔන්න හිත නිස්කලංක වෙනවා. ආයෙත් හිත විවේක වෙනවා. ඒ වගේම කණෙන් සද්දයක් අහද්දිත් ඔය විදිහටම ඒ හරහා සිද්ධ වෙන මනසේ කැළඹීම, මනසේ පහළ වෙන යම්කිසි කෙලෙස් ස්වභාවයන් හොඳට හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒකට වහල් නොවි නැත්නම් ඒකට අහු වෙන්නේ නැතිව ඒ කියන්නේ මධ්‍යස්තව හොඳට සිහියෙන් ඉන්නවා. එතකොට ඔන්න ඒක නැතිලා යනවා. ඉතින් මේ විදිහට අපිට ඒ ආයතන භවනාවක නියැලෙන්න පුළුවන්. සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ උගන්වනවා. ඉතින් ඒක කිසි වැරද්දක් නැහැ. එකල්ලා තියෙන විදිහ හොඳයි, දෙකට කරගෙන යන්න.
හතරවෙනි ගැටලුව ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අවිරුල්ල ප්‍රතිපදාව හෝ අපන්නොත ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? දෙදෙනෙකුගේ සංවාදයක් අතර තුන්වැන්නෙකු විසින් පවසන ලද දෙයක් පවසා එයට තරහ ගැනීම, පෙන්වීම, විරුද්ධ වීම එය අනවශ්‍ය කතාවක් යා මගහැරිය හැකිද? එසේ නොමැතිව තුන්වෙන්නා කියපු දෙය කුමක්ද කියා අනෙක් කෙනාගෙන් හාරා ඉවසීමෙන් තමන්ව පරීක්ෂාවට ලක් කිරීම හොඳද? භාවනාවේදී නම් තරහ සිතුවිලි පැමිණෙන විට එහි ස්වභාවය නිරීක්ෂණය කොට එහි ඇති අනිත්‍යභාවය, නිස්සාරභාවය තේරුම් ගත හැක. සැබෑ ජීවිතය තුළ කෙනෙක්ට තවත් කෙනෙක් කී දේ මෙසේ පැවසුවාය කියමින් අපව පරීක්ෂාවට ලක් කළ හැකිද? මෙය පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සැමට තෙරුවන් සරණයි.
බැරිත් නෑ හැබැයි. ඒ කියන්නේ දැන් අපිට යම්කිසි සංවාදයක අපි යෙදෙනකොට අපි කොහොමද අපේ හිත ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන ටිකක් අවධානය යොමු කරන්න පුළුවන්. අපි තන්න දැන් තවත් එක්කෙනෙක් එක අපි කතා කරනවා. එතකොට දැන් එයා එකක් කියනවා. දැන් අපි තව එකක් කියනවා. එතකොට මේ අපි ප්‍රතිචාර දැක්වේ එයා කියපු දේ මැඩපවත්වන්නද, එයාව යටපත් කරන්නද, නැත්නම් එයාගේ හිත දිනා ගන්නද කියලා. ඉතින් අපිට පොඩ්ඩක් මේ අපි ඒ කියන වචනේ තියෙන මේ යටි අදහස මේ හඳුනා ගන්න පුළුවන් නම් ඒ හරහා අපේ කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මට මේ නිකන් සංවාදයක් වශයෙන් මේක කතා කරනවාද? එයාට නිකන් අහන ප්‍රශ්නේ විතරක් මම උත්තර දෙනවාද? එහෙම නැත්නම් මම මේක නිකන් අතිශෝක්තියෙන් කියන්න යනවාද? එයාගේ හිත දිනා ගන්න මම මේ උත්තර දෙනවාද? නැත්නම් එයාව මැඩ පවත්වලා මමයි ලොක්කා කියලා පෙන්වන්න උත්තර දෙනවාද? ඒක ඉතින් අපිට අපේම කෙනෙක් හඳුනා ගන්න පුළුවන් නම් එතකොට ඒ සංවාදයක්වත් අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී අය මහත්ය කියන මොකද තුන්වැන්නෙක් විදිහට බැලීමක් ගැන ඉතින් ඒවත් ඉතින් එක එක දෘෂ්ටි කෝණෙලින් බලත හැකි. ඉතින් අර මොකද්ද ඒක එක ලස්සන මේකක් තියෙනවා දැන් අපි දෙන්නෙක් එක්ක එහෙම කතා කරද්දී ඒ එතන තුන්වැන්නෙකුත් තුන්වැන්නෙන්ද හතරවැන්නෙන්ද මන්ද ඉන්නවා කියලා මේකේ අර්ථ දක්වීම එනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහායි ඉන්න කෙනා මන් දිහා දකින්න එයාගේ තියෙන චිත්‍ර රූපයක්. ඊට පස්සේ මම එයා දිහා දකින්නේ මගේ හිතේ තියෙන චිත්‍ර රූපයක්. එයාගේ මම ඒකට දාලා තියෙන අතින් දාගෙන තමයි මේ සංවාදය සිද්ධ වෙන්නේ. මම එයා ගැන හිතින් හදාගත්ත රූපයක් තියෙනවා. එයා මං ගැන හිතින් හදාගත්ත රූපයක් තියෙනවා. ඊට අමතරව ඉතින් මේ දෙන්නත් ඉන්නවා. ඒතර හතර දෙනෙක් ඉන්නවා මේ සංවාදේ. ඉතින් ඔන්න වගේ මේ මහා පැටලවිල්ලක් තියෙන ඇත්තටම. අපිට පුළුවන් නම් ඔය අපි අතින් දාන කොටස තේරුම් ගන්න. එතන තමයි අපේ මේ පැටලවිල්ල ලිහෙන්නේ. එතකොට අන්න අපිට තේරෙනවා අනිත් එක්කෙනා කතා කරද්දී එයාගේ හිතේ මං ගැන තියෙන ආකල්පය. ඔන්න එළියට එනවා අපිට අවධානයෙන් ඉන්න නම් තේරෙනවා මෙයා මේ මාව යටපත් කරන්න නැත්නම් මාව කේන්ති අවුස්සන්න තමයි මේ වචන ටික කියන්නේ. නැත්නම් මගේ හිත දිනා ගන්න තමයි මේ වචන ටික කියන්නේ කියලා අපිට තේරෙනවා. ඒ කතා විලාසය අනුව මුහුණේ හැඟීම් අනුව ඉතින් අපිට තේරෙනවා. ඉතින් ඒ වගේම ඔන්න මම කතා කරද්දී. ඉතින් ඔය වගේ අපිට මේක निराකරණය කරගන්න පුළුවන් නම් ලොකු ධර්මයක් මතු කරගන්න පුළුවන්. හොඳයි.
ගැටලු එපමණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් එක අතක් එසෙලා තියෙනව අවස්ථාව දෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් හුඟක් වෙලාද ඔස්සගෙන ඉන්නේ.
එකක් වෙලා ඔස්සගෙන ඉන්නවා.
හොඳයි හොඳයි. එහෙනම් අපි අවස්ථාවක් දෙමු නේද?
දැයි ස්වාමීන් වහන්සේ. තුල්ලයා ඔයාගේ මයික් එක අන්මියුට් කරලා කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
හරි.
ඔබ වහන්සේට එහෙනම් ඊයේ දින මම ඔබ වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ඒක සම්බන්ධයෙන්මයි මම අර මාසයක් විතර භාවනා නොකර ඉඳලා දැන් ආයෙ කරන්න පටන් ගත්තම පිම්බීම හැකිලිම මට කිසිම දැනීමක් නෑ කියලා මම කිව්වම ස්වාමින් වහන්සේ මට පැවසුවා සක්මන ටිකක් වැඩිපුර කරන්න කියලා. එතකොට මම සක්මන් භාවනාව විනාඩි 40ක් විතර කරා. නමුත් මට කිසිම කියන්නේ මට පිම්බීම හැකිලිම බොහොම සිම්වටයි. ඒතර හිත කනස්සල්ලටපත් වෙනවා. ඒක දැනෙන්නෙම නැති වෙනකොට දැනෙන්නෙම නැති තත්යක තියෙන්නේ. එතකොට මම අත උදරයට තියලා බැලුවා ඇත්තටම මෙහෙම දෙයක් වෙනවද කියලා. එතකොට යාන්තමට වගේ තමයි ඒක දැනෙන්නේ.
සක්මනේදී මොකද වුනේ?
මම මොකද්ද?
ඔව් සක්මනේදී මොකද වුනේ?
සක්මනේදී නම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මගේ කකුල මට ඒක දැනෙනවා ස්පර්ශය, රස්නේ, සීතල කකුල ඉස්සරහට ගෙනියනවා. ඇඟිලි ගෑවෙන එක ඒකට හොඳට මට හිත තියාගෙන මම සක්මන් කරා විනාඩි 40ක්.
හරි.
තමයි සක්මන කරේ.
හිත පිට ගියා අඩුද?
හිත පිට යන්නේ නැහැ වැඩිය. ඔව්. සක්මනේදී එහෙම හිත පිට ගියේ නැහැ. පරයන්කෙත් හිත පිට යන්නේ නැහැ. මට අර පිම්බෙනවා හැකිලෙනවා කියන එක මට නොදෙනිම බොහොම හොඳට අවධානයෙන් ඉන්නකොට නිකන් ඒක මගේ හිතේ සැකයක්ද කියලා මට හරියට කියන්න බෑ. ඒ කියන්නේ ඒ තරමට මට නොදෙනීකම තියෙන්නේ.
හරි. ඒකේ වැරද්දක් නැහැ.
තමයි මම අත උදරයට තියලා බැලුවේ.
එහෙම අවශ්‍ය නැහැ. ඔව් එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපේ දැන් සක්මනේදී පවා හිත හොඳට එකලස්ව තියෙනවා නම් ඒ සක්මනේදී විවිධාකාර දේවල් හොඳට දැනෙනවා නම් ඒ කියන්නේ සතිය තියෙනවා, හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. ඊට පස්සේ හදාගත්ත සතියෙන් අපි පරයන්කයට ආවට පස්සේ අපි පිම්බීම හැකිරීම නිරීක්ෂණය කරන්න ගත්තට පස්සේ පිම්බීම හැකිරීම කියන එක සෑහෙන සමනලයටපත් වෙලා තියෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්. ඒක කිසි වැරද්දක් නැහැ. ඉතින් අපිට පුළුවන් දැන් කෙලින්ම හිත දිහා බලන්න. දැන් මොකක්වත් නොකර පොඩ්ඩක් හිත දිහා අවධානයෙන් ඉන්න. හිත දිහා අවධානයෙන් ඉන්න හැබැයි හිත හිර කරගන්න නැතුව, නිකන් දරදඬු කරගන්න නැතුව හිතට කැමති දෙයක් කරන්න දීලා, කැමති තැනක යන්න ඉඩ දීලා හිත දිහා බලනවා. නිකන් අපි අර
මම ඒ කියන්නේ පරයන්කේ ඉන්න ගමන්ද පරයන්කේ ඉඳගෙනද මම හිත දිහා බලන්න ඕනේ?
ඔව් ඔව්. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ සක්මනේදී අපි නිකන් දැනට තාම කායනුපසනා මට්ටමකම යෙදෙනවා. අර විදිහට මේ දැනෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. වට මොකද වෙන්නේ කියලා විමසලා බලනවා. පරයන්කට වෙලා අපි හිමීට හිත දිහා බලනවා දැන්. හිතේ මොනවාද දැන් සිද්ධ වෙන්නේ? හිතේ මොනවාද? හිතට එන අරමුණු මොනවාද? හිත තාම වික්ෂිප්ත වෙලාද? නැත්නම් හිතේ රාග, ద్వේෂ, මෝහ මොනවාද තියෙන්නේ කියලා හොඳට ඒව හඳුනා ගන්නවා. හඳුනා ගනිමින් දිගට කරගෙන යන්න. එතකොට හිතන්න දැන් ඔන්න හිතේ පොඩි ඊර්ෂ්‍යාවක් ආවා. තේරුම් ගත්තා අතහැරලා දැම්මා. ආයෙත් ඔන්න හිතේ සැකයක් ආවා. ඒක සැකයක් බව තේරුම් ගත්තා. අතහැරලා දැම්මා. ආයෙත් ඔන්න නිකන් උදාසීන ගතියක් ආවා. ඒකත් තේරුම් ගත්තා. ඒකනොත් හිත නිදහස් කරගත්තා. ආයෙත් ඔන්න මාක් හරි ඇල්මක් ඇති වුණා. ආසාවක් ඇති වුණා. ඒකත් තේරුම් ගත්තා. ඒකත් අතහැරලා දැම්මා. ඔය විදිහට හිතේ පහළ වෙන ඔය ටික තේරුම් ගනිමින් යනවනම් අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා කයෙම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. දැන් යම් කිසි පමණකට අපේ මේ කියන්නේ හිත සියුම් වෙලා නිසා දැන් හිතේ මතුවෙන අරමුණු දැකගැනීමේ හැකියාව තියෙනවා දැන් අපිට.
සමිනාංශයේ හිතේ බලනවා කියන්නේ මම ඊට කලින් එහෙම කරලා නැහැ දෙහිඳ ඒ ඒ ඒ වෙලාවල් සිදුවීම් වලදී බලන්න ඕනද නැත්නම් මම පරයන්කේ දැන් භාවනාවට කියලා වාඩි වෙනවනේ පරයන්කේට එහෙම වාඩි වුණාට පස්සේ ඒතන ඉඳගෙන මට බලන්නත් පුළුවන්ද
අනිවාර්යයෙන් මේ පටන් ගන්න තියෙන එතනින් තමයි මොකද දැන් අපි යම් සූදානමකින් ඉන්නවා හදාගත්ත සතියක් තියෙනවා ඒ සතිමත් භාවයේ තුල ඉඳගෙන පිහිටගෙන දැන් අපි හිතට කියනවා කැමති දෙයක් කරන්න කියලා කැමති තැනක යන්න කියලා මොකද දැන් අපි ඉන්නේ සූදානමින් ඒ සූදානම් තන ඉඳගෙන තමයි හිත දිහා බලන්නේ. එතකොට ඔන්න හිත අතීතයේ දෙයක් අල්ලා ගන්නවා, අනාගතයේ දෙයක් අල්ලා ගන්නවා, යම් කෙනෙක්ව අල්ලා ගන්නවා. එහෙම යම් යම් සිතුවිලි පහළ වෙනවා, විතර්ක පහළ වෙනවා. ඒක තේරුම් ගන්නවා, ඒකෙන් හිත නිදහස් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ඔන්න හිතේ එකලස් භාවයක් තියෙනවා. ඉතින් ඔය දේ නැවත නැවත ප්‍රගුණ කරන්න, කියන්නේ පරයන්කේදී ඉඳගෙන ඔය දේ ප්‍රගුණ කරන්න, ඔය හැකියාව දැන් පැතිරෙනවා. ඊට පස්සේ ඔන්න අපිට හිතගෙනත් මේ දේ කරත හැකියි. ඇවිදිනකොටත් කරත හැකියි. වෙන වෙන වැඩක් කරද්දිත් මේ දේ කරත හැකි. අන්න ඒ වගේ මේක දැන් භවනාව තව මේ පැතිරෙන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ හිතේ ලෝභ කමද්ද, ද්වේෂයද්ද, ගැටීමද්ද, ඇලීමද්ද කියලා ඒක තමයි හඳුනගන්නවා.
හඳුනගන්න. අන්න හරි. ඔව්. ඒ වෙයි කියන්නේ පොඩ පොඩ අපේ හිත සියුම් වෙනකොට ඒ සිතවිල්ලත් එක්ක තව තව දේවල් මතු වේවි. නිකන් පුංචි සංඥාවක් කෙනෙක් කියලා හඳුනා ගැනීමක්, අපි නම් කිරීමක්, ලේබල් එකක් ගැසීමක් නැත්නම් අපේ හිතින් දාපු ruci arucikam ඔය වගේ පොඩි පොඩි පැති විවෘත වෙන්න ගන්නවා තව. මුලදී එච්චර ඕන නැහැ. මුලදී නිකන් මේක ආමේක රාගයක්, ආමේක ද්වේෂයක්, මේක අතීතයේ සම්බන්ධ, මේක අනාගතය ගැන. කීකේ අන්නේ වගේ පොඩි සරල විදිහට වර්ග කරගෙන යන්න, අහුවෙන්නේ නැති විදිහට හිත පාත්වගෙන යන්න, පස්සේ හිත තව තව සියුම්ව දැක ගන්න පුළුවන් වෙයි.
එතකොට ස්වාමීන් වහන්සේ, එතකොට අර පිම්බීම හැකිලීමට මම මේ මහ උත්සාහ ගත්තුව එක නවත්තලා එහෙම නොකරම මේක කරාට කමන්නේ
නැහැ. වරදක් නැහැ. ඒ කියන්නේ හිත හුඟක් වික්ෂිප්ත වෙලා නම් විතරක් පිම්බීම හැකිලීමට යන්න, ආයෙත් හිත තැම්පත් කරගන්න එතකොට පුළුවන්. මේ එහෙම නැතුව හිත බොහොම අපි සක්මනින්ම මේ පරයන්කට එනකොටමත් හිතේ යම් කෙසේ සාවධාන ගතියක් තියෙනවා නම් ඍජුවම හිත දිහා බැලුවට වරදක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්න නැතුව ඇති කියලා හිතනවා තිබුණත් දැන් කොහොමද ඉතින් ඇති නේද තියලා නේද තියෙන්නේ ඉතින් ඒ නිසා පුංචි වැරිනම් එහෙමයි කියලාවත් කිව්වා හොඳයි එහෙනම් අපිත් දැන් පැයකුත් විනාඩි 10ක් වගේ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වුණා නැවතත් සවස් 4ට ධර්ම දේශනාවාරය සමග මුණ ගැහෙනවා සිළු දිනාටම තෙරුවන් සරණයි